SBS live streams and podcasts are supported by advertising.
ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකේ තත්විද්ධි කතා බහ කරන්න අපි පුරුදු විදිහට එහෙමනම් මේ සිකුරාදාත් මේ විදිහට අපේ විශේෂාංගය ආරම්භ කරනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින්. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
ට්‍රම්ප් පාලනය ආරම්භ වීමත් එක්ක ලෝකයේ විවිධ සිදුවීම් සිදුවෙමින් පවතිනවා අපිට පේනවා. ඒ වගේම ලෝක දේශපාලනයට මේ ට්‍රම්ප්ගේ තීන්දුව තීරණ දැඩි ලෙසින් බලපාන වගටත් අපිට පේනවා. ට්‍රම්ප් පදවි ප්‍රාප්තියත් එක්ක ගත්ත විධායක තීරණවලට අමතරව තවත් තීරණ ඔහු අරගනිමින් තියෙනවා. ඉතින් ඒ තීරණවල ප්‍රමුඛයෙන් කතාබහට ලක්වන කාරණාව පිළිබඳව අපි දැන් අවධානයට ලක් කරමු. ඒ තමයි ඇමරිකානු විදේශ ආධාර. මේවා සම්පූර්ණයෙන්ම කපා දමන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා රටවල් දෙකක් ඇරෙන්නට, ඊශ්‍රායල් සහ ඊජිප්තුව. අපි මේ සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය සහ ඒක ලෝක රටවල් වලට බලපාන ආකාරය පිළිබඳව මුලින්ම කතා බහ කරමු.
ඔව් දිලක්ෂි, මේක දැන් ඇමරිකාව අවුරුද්දකට ඩොලර් බිලියන 65කට ආසන්න මුදලක් විදේශ ආධාර හැටියට අනිකුත් රටවලට ලබා දෙනවා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දුව කළා තියෙන්නේ ඊජිප්තුවයි ඊශ්‍රායලයි හැරෙන්නට අනිත් හැම රටකටම ඇමරිකාව විසින් ලබා දුන්නු ඒ ආධාර දින 90ක කාලයකට අත්හිටවන්න. නමුත් ඒකෙන් ඉන් එහාට ගිහිල්ලා ඔහුගේ විදේශ ලේකම්වරයා මාකෝ රූබියෝ ඔහු දැන්වීමක් කළා තියෙනවා සියලුම ඇමරිකාවේ රාජ්‍ය ආයතනවලට මේ මුදල් ලබා දීම අත්හිටවන්න. දැනට ආරම්භ කරපු වැඩසටහනුත් ඒවත් අතරමඟ නතර කරන්න මින් ඉදිරියට මේවා එකිනෙක සමාලෝචනයකින් පසුව පමණයි මේ ආධාර ලබා දෙන්නේ. මූලික පියවරක් හැටියට ඒ ඉදිරි මාස 3 ඇතුළතදී කිසිම විදියකින් ඇමරිකන් ආධාර වෙන රටවලට ලබා දෙන්නේ නැහැ කියන තීන්දුව ඔවුන් අරගෙන තියෙනවා.
අමල්, දැන් මේ ඊජිප්තුව සහ ඊශ්‍රායලයේ විතරක් මේකේ මේ තවදුරටත් රැඳී සිටින්නට හේතුව මොකක්ද?
මෙතනදී ඔවුන් හඳුන්වන්නේ දිලුක්ෂි ඊශ්‍රායලයේ සමග ඇමරිකාව ඉතාමත්ම සුවිශේෂ සම්බන්ධතාවයක් පවතිනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයට යුද ආධාර ලබා දීම සම්බන්ධයෙන් ලොකු එකඟතාවයක් තියෙන නිසා ඒ ඉදිරියට ඒක කරගෙන යනවා. ඒ එක්කම ඊජිප්තුව මේකට සම්බන්ධ වෙන්නේ මීට කලින් අවස්ථාවකදී ඊජිප්තුව ඊශ්‍රායලය සමග සාම ගිවිසුමක් අත්සන් කරලා ඒ ඊශ්‍රායලය සමග ඇති කරගත්ත මිත්‍රතාවයට කලගුණ දැක්වීමක් හැටියට තමයි ඇමරිකාව ඊජිප්තුව මේ ආධාර කැපිල්ලෙන් ඉවත් කළා තියෙන්නේ. මෙතන විශේෂම කාරණාවක් වෙන්නේ යුක්‍රේනයට ලබා දුන්නු අතිවිශාල ඇමරිකන් ආධාර මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තු තීන්දුවත් එක්ක වහාම ක්‍රියාත්මක වන පරිදි නතර වීම තමයි.
අපි ලංකාව ගැන ටිකක් කෙටියෙන් හෝ අවධානය යොමු කරමු. මම ලංකාවට කොයි වගේ පාඩුවක්ද සිද්ධ වෙන්නේ?
මේ වෙනකොට දිලරුක්ෂි US aid ආයතනය විසින් ඇමරිකන් ආධාර ශ්‍රී ලංකාවේ විශාල රාජ්‍ය නොවන සංවිධාන ප්‍රමාණයකටත් ඒ වගේම ඍජුවම ශ්‍රී ලංකා රජයටත් ලබා දීලා තියෙනවා. මේවා ශේෂ්ත්‍ර කිහිපයක් තියෙනවා, විශේෂයෙන්ම රජයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, විශේෂයෙන්ම මේ මැතිවරණ කටයුතු සාධාරණව සහ ස්වාධීනව කිරීම වගේ දේවල්, ඒ එක්කම නීති අංශයෙන් ඩිජිටල් කරණය කිරීම සඳහා රජයට ආධාර දීම වගේ කටයුතු කරලා තියෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම වගේ කටයුතු වලදී ලබා දෙන ආධාර මේ ඇමරිකානු ජනාධිපතිවරයා ගත්ත තීන්දුව නිසා අත්හිටවලා තියෙනවා. ඩොලර් මිලියන 100කට විතර වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව මේ ආකාරයෙන් ඍජුවම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමත් ඒ වගේම රජයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් ඒ ලබා දීලා තියෙන අරමුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සියලුම ව්‍යාපෘති දැන් නැවතිලා තියෙනවා.
මේ ළඟටත් තවත් ට්‍රම්ප්ගේ තීරණයක් පිළිබඳවයි අවධානයට ලක් කරන්නේ. ගාසා තීරය පිළිබඳව දැන් බොහෝ දිනකගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ සටන් විරාමයත් එක්ක. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ගාසා තීරය තවදුරටත් වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ පලස්තීනුවන් බොහෝ සෙයින් රැකගන්නට උත්සාහ කරන ගාසා තීරය ඔවුන්ට අයත් බිම් කොටසින් ඔවුන්ට යන්න කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ. වෙනත් රටවල් දෙකක් ඔහු ඒ වෙනුවෙන් යෝජනාත් කරනවා. අමල්, මොකක්ද මේ ට්‍රම්ප්ගේ තීරණයේ පසුපස තියෙන සිදුවීම් සමුදාය සහ මොකක්ද ඒකට බලපාලා තියෙන හේතු?
දිලක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ ගාසා තීරය කියන්නේ මේ වෙනකොට යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච භූමි ප්‍රදේශයක්. ඔහු මේක හඳුන්වන්නේ වේස්ට් ලෑන්ඩ් එකක් හැටියට. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච භූමියක්. මෙතන මනුස්ස වාසයට සුදුසු ප්‍රදේශයක් නෙමෙයි. ඒ නිසා මේ ගාසා තීරයේ ගාසා වැසියන් අසල්වාසි රටවල පදිංචි කරන්නට ඕනේ කියලා. මෙතනදී ඔහු සඳහන් කළා තියෙනවා ජෝඩනිය සහ ඊජිප්තුව ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් බාර ගන්නට ඕනේ. ඒ එකම ඔහු සඳහන් කළා තියෙනවා ඊජිප්තුවේ අල් සිසි ජනාධිපතිවරයා සමග ඔහු සාකච්ඡාවක් පවත්වලා ගාසා වල දැනට ඉන්න පලස්තීන ජාතිකයන් නැවත පදිංචි කිරීම ගැන සාකච්ඡා කරා කියලා. මේ යෝජනාවට ඇත්තරම මේ පලස්තීන ජාතිකයන් ගාසා තීරයේ වෙනුවෙන් තමයි බොහෝ වෙලාවට තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කරමින් මේ කාලයක් තිස්සේ මේ සටන් කළා තියෙන්නේ. ඉතින් ඒ පුද්ගලයන් මේ ප්‍රදේශෙන් ඉවත් වෙයි කියන එක මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් හැම රටක්ම වගේ මේ වෙනකොට ප්‍රතික්ෂේප කළා තියෙනවා. විශේෂයෙන්ම ජෝර්ඩනය ඒ වගේම අනිකුත් අරාබිකරයේ රටවල් සියල්ලක්ම මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය හෙලා දැකලා තියෙනවා. ඊට අමතරව බටහිර රටවල විශේෂයෙන්ම ප්‍රංශයත් සඳහන් කළා තියෙනවා මේ පලස්තීන සහ ඊශ්‍රායල් අර්බුදය විසඳීමට මේ ආකාරයෙන් පලස්තීන ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම කිසිසේත්ම පිළිගන්න බෑ. රටවල් දෙකක් බිහි කිරීම, ඒ කියන්නේ ටූ ස්ටේට් සොලූෂන් කියන එක ඇති කරන්නට අවශ්‍යයි. නමුත් ඊශ්‍රායලයේ අන්තවාදී කොටස් නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ඉල්ලීම ඉතාමත් ඉහළින් අගය කරලා ඒකට සහාය දක්වලා තියෙනවා. නමුත් අනෙකුත් කිසිම රටකින් ඒකට සුබ ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.
අමල් දැන් මේ ඔතනදිත් මට මේ මතක් වෙනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සහ ඔහු ඒ සම්බන්ධයෙන් මේ අරගන්නට යන අලුත් තීරණ පිළිබඳව. ඇමරිකාවට අසල්වාසී රටවල් වලින් අනවසරයෙන් ඇතුළු වන සංක්‍රමණිකයන් පිළිබඳව ඔහු දැඩි ප්‍රතිපත්තියකින්. ඊට අමතරව දැන් ඔහු තවත් අලුත් කතාවක් කියන. දැන් අපි කවුරුත් දන්නවනේ මේ ගොන්ටනෙබේ සිරකඳවුර, මේක ඇමරිකාව විසින් පවත්වාගෙන යන ඔවුන් සඳහන් කරන පරිදි ත්‍රස්තවාදීන් රඳවා තිබෙන සිරකඳවුරක් කියලා තමයි කියන්නේ. මේ ගොන්ටනෙබේ සිරකඳවුර පිළිබඳව බොහෝ වෙලාවට ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළින් වාර්තා වෙනවා. වදමන්දන වලට ලක්‍රීම්, ජාත්‍යන්තර නීතිවලට පරිබාහිරව ගිහිල්ලා සිරකරුවන් රඳවා තබා ගැනීම, මේ වගේ නොයෙකුත් කාරණා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රයස්ති වෙනවා මේ ගොන්ටනෙබේ කඳවුර මේ සංක්‍රමණිකයන් වෙනුවෙන් සූදානම් කරන්න. අමල්, මේ මොකද්ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ තීරණය පසුපස තියෙන ඔහුගේ සැලැස්ම?
දිලෘක්ෂි, මේ සංක්‍රමණිකයන් ඇමරිකාවෙන් ඉවත් කිරීම, විශේෂයෙන් මේ නීති විරෝධී සංක්‍රමණිකයන් වහාම ඉවත් කිරීමේ වැඩපිළිවෙල ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක උත්සන්න කළා තියෙනවා. මීට කලිනුත් මෙවැනි වැඩපිළිවෙල තිබුණා. නමුත් මේක ඉතාමත්ම ශීඝ්‍රයෙන් කරන්න ඕනේ කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා තියෙන්නේ. ඒ ප්‍රතිපත්තියේ කොටසක් හැටියට තමයි ඔහු දැන් කියන්නේ. මේ ගොන්ටනමෝ දූපතේ තියෙන ඇමරිකානු සිරකඳවුරේ ඇඳන් 30,000ක් තියෙනවා. නමුත් එතන දැනට ඉන්නේ සිරකරුවන් 15 දෙනෙක් පමණයි. ඉතින් මේ ගොන්ටනමෝ සිරකඳවුර පාවිච්චි කරලා දැනට ඇමරිකාවේ නීති විරෝධීව ඉන්න සංක්‍රමණිකයන් ඔවුන් යම්කිසි සාපරාධී ක්‍රියාවකට චෝදනා ලැබුවා නම් එම පුද්ගලයන් වහාම ගොන්ටනමෝ බේ සිරකඳවුරේ රඳවා තබන්න කියන කාරණාව තමයි ඔහු සඳහන් කළ තියෙන්නේ. මෙතන 30,000ක සංක්‍රමණිකයන් ඔවුනට එරෙහිව කිසියම්ම සාපරාධී චෝදනාවක් එළවලා තිබුණා නම් ඔවුන් වහාම අත්අඩංගුවට අරගෙන ගොන්ටනමෝ බේ ඒ කඳවුරේ සිර කරන්න කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළා තියෙන්නේ. ඉතින් මේකට කියුබාව විරුද්ධ වෙලා තියෙනවා. නමුත් එසේ වුණත් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් කැප වෙලා ඉන්නවා.
අපි අවධානය යොමු කරමු යුරෝපීය රටක උද්ගත වෙලා තියෙන දේශපාලනික අර්බුදකාරී වාතාවරණයක් පිළිබඳව. ඒ තමයි සර්බියාව. සර්බියාවේ අග්‍රාමාත්‍යවරයා මීලෝස් වූෂාවිෂ් හදිසියෙම ඉල්ලා අස් වෙන්න තීරණය කළා. දැන් එහෙමනම් සර්බියාවේ දේශපාලන වාතාවරණය කොහොමද? මොකද යුරෝපීය දේශපාලනයට මේ තත්ත්වය බලපාන්නට බොහෝ සේ ඉඩකඩ තිබෙන නිසා අපි කෙටියෙන් ඒ පිළිබඳව විමසලා බලමු. අමල්, මේ හදිසි ඉල්ලා අස් වීමට බලපාපු හේතුව සහ දැන් සර්බියාවේ තියෙන දේශපාලනික වාතාවරණය කොහොමද කියලා.
දිරුක්ෂි, මේ මිලොස් අග්‍රාමාත්‍යවරයා බලයට ඇවිල්ලා අවුරුද්දක් විතර වගේ කාලයක්. දැන් ගිය මාසේ වෙනකොට දුම්රිය පොලක වහලයක් කඩා වැටිලා 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන රටේ බොහෝ ස්ථානවල රජයට විරුද්ධව කැරළි ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් මේ කැරළි වර්ධනය වීමත් එක්කලා අන්තිමේට මේක රජයේ වගකීමක් හැටියට එන තත්ත්වයට මේක වර්ධනය වෙලා අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වනට කටයුතු සිද්ධ වුණා. මීට කලින් අවස්ථාවලදී ප්‍රවාහන ඇමතිවරයා අස්වලා තිබුණා. ඒ වගේම මේ දුම්රිය පොළ භාරව හිටපු ඒ බලධාරීනුත් අස්වලා තිබුණා. නමුත් පසුව මේක දේශපාලන අරූදයක් බවට පත් වෙලා දැන් සර්බියාවේ රජයට ඉල්ලා අස්වන තැනට කටයුතු සිද්ධ වෙලා තියෙනවා. මේක හරියට අර ලංකාවෙත් 20/22 සිද්ධ වුණා වගේ සුළු ප්‍රශ්නකින් පටන්ගත්තු විරෝධතාවය ආණ්ඩුව පෙරළන තත්ත්වයට පත් වුණා.
කනගාටුදායක ප්‍රවෘතියක් ඉන්දියාවෙන් වාර්තා වුණා. කුම්භ මේලා කියන මේ උත්සවයට සහභාගී වුණු ජනතාව පැහැගීමෙන් මරණයට පත්වීම පිළිබඳව. මේ උත්සවය මං හිතන්නේ වසර කීපයකට වතාවක් පවත්වෙන්නේ. දමල්, මොකක් දෙතනදී සිද්ධ වෙලා තිබුණේ?
මේ උත්තර ප්‍රදේශ වල තියෙන මේ මහා කුම්භ මේලා කියන එක දිල්රුක්ෂි සාමාන්‍යයෙන් අවුරුදු 12කට වරක් තමයි මේක පවත්වන්නේ. ඉතින් Hindu භක්තිකයන් ඔවුන්ගේ ඉතාමත්ම අති පූජනීය අවස්ථාවක් හැටියට මේක සලකනවා. ගංගා සහ යමුනා කියන ගංගා දෙක හමුවන ස්ථානේ, උත්තර ප්‍රදේශයේ මේ ගංගා දෙක හමුවන ස්ථානේ අවුරුදු 12කට සැරයක් උදා වෙන මේ අවස්ථාවේදී ස්නානය කිරීම තුලින් තමන්ගේ මුළු ජීවිත කාලයේම තමන් පව් කරලා තියෙනවා නම් ඒ පව් සමා කරගන්න, නැත්නම් පව් සෝදලා යවන්න අවස්ථාවක් හැටියට තමයි මේක සලකන්නේ. ඉතින් මෙවරත් මේ මහා කුම්භ මේලායකට මිලියන 70ක් හෝ 90ක් අතර පිරිසක් සහභාගී වුණයි කියලා ගණනය කරලා තියෙනවා. ඉතින් මේ මෙතරම් අතිවිශාල ජන ප්‍රමාණයක්, මේ කියන්නේ යුරෝපේ රටක ජනගහනයටත් වඩා වැඩි පිරිසක් Hindu භක්තිකයන් මේ විදිහට මේ උත්සවයට සහභාගී වෙලා තිබියදී බදාදා ඇතිවෙච්ච තෙරපීමක් නිසා විශාල පිරිසක් අනතුරකට පත් වෙලා තියෙනවා. ඉතින් ඉන්දියාවේ බලධාරීන්නන් සඳහන් කළේ මෙතන Hindu භක්තිකයන් 30 දෙනෙක් තෙරපිලා පෑගිලා ජීවිතක්ෂයට පත් වුණා. තව සිය ගණනක් තුවාල ලැබලා බොහෝ දෙනා රෝහල්ගත කළයි කියලා. මේ වෙනකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ටත් විරෝධයක් මතුවලා තියෙනවා. මොකද මේ නිල වශයෙන් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමත් බලධාරීන් ප්‍රමාද කළා තිබුණා. ප්‍රථම වතාවට මේ පිළිබඳ නිශ්චිත තොරතුරක් රජය විසින් ලබා දුන්නේ පැය 18කටත් වඩා පස්සේ කියලා. මීට කලින් අවස්ථාවලදී දිලුක්ෂි මේ විදිහට මේ විශේෂම ආගමික උත්සවවලදී මිනිසුන් තෙරපිලා මැරණ එක අහන්න ලැබිලා තියෙනවා. ඉතින් දැන් මීට කලින් මහා කුම්භ මේලා පැවති අවස්ථාවේදීත් මේ වගේ සිද්ධියක් වෙලා, හැබැයි ඒ අවස්ථාවේදී 2013 36 දෙනෙක් මැරුණයි කියලා වාර්තා වෙනවා. මීට කලින් වැඩිම සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන 1954 ඒ අවස්ථාවේදී 400කට වැඩි පිරිසක් මේ ආකාරයටම මේ මහා කුම්භ මේලා උත්සවයේදී තෙරපීම නිසා ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා.
හොඳයි මල්, සූතිවන්ත වෙනවා අද තියෙන අපිට මේ සීමා සහිත කාල සීමාවත් එක්ක ලෝකී ප්‍රධානතම කාරණා කීපය කෙටියෙන් ගොනු කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ලොව වටා විදෙස් විති සමාලෝචනයෙන්. එහෙනම් අපි සමගන්නවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින්. අමල් ආයිබෝන්, අපි ලබන සතියේ සිකුරාදා යළිත් හමුවෙමු.
ආයිබෝන් දිල්රුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.